You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
විශ්ව සාහිත්‍යයේ සිංහල සාහිත්‍ය නිර්මාණ තැබූ මං සලකනු සායන බුද්ධිමය සංවාදය. විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්.
ආයිබෝන් ඔබ සියලුම දෙනාට අපි එහෙමනම් තවත් මාසයකින් පස්සේ විශ්ව සාහිත්‍යයේ රසමොසුතැන් හරබරතැන් ඔබට සමීප කරන විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් විශේෂාංගයෙන් ඔබව හමු වෙනවා. විශ්ව සාහිත්‍යයේ විශේෂ අවධානයට ලක්වුණු විශේෂ රසයක් අපේ පාඨකයන්ට ලබා දුන්න විශ්වීය වශයෙන් අගෙීමට ලක්වුණු බොහෝ අනර්ග කෘතිත් ශ්‍රී ලංකාවේ සිංහල භාෂාවට නැගිලා තියෙනවා. ඉතින් අපි බොහෝ වෙලාවට ඔබට සමීප කතා තෝරගන්නවා. විශේෂයෙන්ම ඒ කතා තුළින් විශ්ව සාහිත්‍යයේ තිබුණු ඒ සංකල්ප රසඥතාව කොහොමද සිංහල සාහිත්‍යයට ආවේ කියන කාරණාව පිළිබඳව කතා බහ කරන්න. කෙටින් මතක් කිරීමක් කරලම පටන් ගන්නම්. ගිය වර අපි කතා බහ කරපු කෘතිය පිළිබඳව ප්‍රංශ සාහිත්‍ය පිළිබඳව තමයි ගිය වර අවධානයට යොමු කළේ. ප්‍රංශ ජාතික වික්ටර් හියුගෝ ලේඛකයාණන් අතින් රචනා වුණු ලේ මිසරාබ්ලේ, එහෙමත් නැත්නම් මනුතාපය කියන නමින් සිංහලයට නැගුණු කෘතිය පිළිබඳවයි අපි කතා බහ කළේ. මේ මාසෙත් අපි අවධානය යොමු වන්නේ ප්‍රංශ සාහිත්‍යය පිළිබඳව. ප්‍රංශ සාහිත්‍යයේ තවත් සුවිශේෂී වූ නිර්මාපකයෙක් අතින් නිම වුණු ශ්‍රී ලාංකීය සිංහල පාඨක රසකගේ අවධානය දිනාගත්ත බොහෝ දිනක් කියවලා තියෙන කෘතියක් තමයි අද අපේ අවධානයට යොමු වන්නේ. ප්‍රංශ ලේඛක ඇලෙක්සැන්ඩර් ඩූමාගේ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා. ඔබ මේක කෘතියක් විදිහට කියවලා ඇති, මුල් කෘතියත් සමහර වෙලාවට කියවලා ඇති, එසේත් නොමැතිනම් චිත්‍රපට රූපවාහිනී කතා විදිහටත් මේක නිර්මාණයට ලක්ුණ. මේ නොයෙක් ආකාරයෙන් ඔබ මේ කතාව රසවිඳ ඇති. අපි විශ්වාස කරනවා අද මේ අපි කතා බහ කරන සාකච්ඡාව තුළනොත් ඔබ ඒ රසය වඩාත් කුළු ගැන්වේවි. එසේත් නොමැතිනම් මේ පොත හොයාගෙන කියවන්නට ඔබට උනන්දුවක් ඇති වේවි, ඔබ තාමත් මේ පොත පරිශීලනය කරලා නැති කෙනෙක් නම්.
You finally hit something.
Edmond Dantès had a promising future.
Hey!
And a love.
I missed you so.
That any man would envy.
You're under arrest by order of the Magistrate of Marseille.
I demand an explanation.
I am innocent.
You are wealthier than any man I have ever heard of. What do you want to buy?
Revenge. I will change my identity. I shall become a count.
Ladies and gentlemen, the Count of Monte Cristo.
The Count of Monte Cristo.
ඔව්, ඒ කවුන්ට් ඔෆ් මොන්ට ක්‍රිස්ටෝ සිනමා පටයේ පූර්ව ප්‍රචාරක පටයෙන් කොටසක් මා ඔබ වෙනුවෙන් තෝරාගත්තේ. හොඳයි, අපි දැන් සාකච්ඡාවට යමු. සුපුරුදු පරිදි මේ සාකච්ඡාවට අපිත් එක්ක සම්බන්ධ වෙනවා විශ්ව සාහිත්‍යය පිළිබඳව යම් කිසිවෝ හැදෑරීමක් සිදු කරපු මෙල්බන් වාසී අපේ නිර්මාණකාරණිය දිලිනි ඊරියවල. දිලිනි, ආයිබෝවන්.
ආයිබෝවන් දේවරක්ෂ.
සුපුරුදු විදිහටම කෙටි හැඳින්වීමක් කරන්නම් මම අප අද මූලික කරගන්නා කෘතියේ කථානායකයා පිළිබඳව. ඇලෙක්සැන්ඩර් ඩූමා 19 වැනි සියවසේ ප්‍රංශයෙන් බිහිවුණු ජනප්‍රියතම ලේඛකයෙක්. ඔහුගේ ජනප්‍රියත්වය කොයි තරම්ද කියලා කියනවා නම්, ප්‍රංශ ජාතිකයෙන් ඔහු හැඳින්වුවේ ප්‍රංශයේ ඔටුනු නොපලන් රජුරෝ කියලා. අපි බොහෝ වෙලාවට මේ විශේෂාංගයෙන් කතා බහ කරලා තියෙන ආකාරයට 19 වැනි සියවසේ 18 වැනි සියවසෙන් බිහිවුණු බොහෝ ලේඛකයන් ගත කළේ ඒතරම් සුන්දර ළමා කාලයක් නෙවෙයි, බොහෝ අගහිඟතාවලින් පරිපූර්ණ වුණු බොහොම දුගී ළමා කාලයක් බොහෝ දිනකට උරුම් වෙලා තිබෙනේ. ඔවුන් ඒ හරහා ලබාගත් පන්නරය වෙන්නට ඕනේ බොහෝ වෙලාවට ඔවුන්ගේ කතාවල තේමා මෙතරම් ශක්තිමත් තේමා බවට පත්වන්නටත් ඇත්තේ. ඇලෙක්සැන්ඩර් ඩූමාත් එහෙමයි. ළමා කාලයේ බොහෝ අගහිඟතාවලින් පෙරුණු ළමා කාලයක් විදිහට ඔහු වින්දේ. උපන් 1802 වර්ෂයේ ජූලි මාසේ 24 වෙනිදා ප්‍රංශයේ පැරිස් නගරයට බොහොම දුරින් පිහිටි බොහොම ඈත පළාතක ප්‍රාදේශීය ප්‍රදේශයක ඔහු ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම අරගෙන යන්නේ ත්‍රී මස්කටියර්ස් කියන කතාව සහ කවුන්ට් ඔෆ් මොන්ට ක්‍රිස්ටෝ, එහෙමත් නැත්නම් මොන්ත ක්‍රිස්ටෝ සිටුවරයා. මේ කෘති දෙකම ඔබ ඇතැම් වෙලාවට කියවලා තියෙනත් පුළුවන්. ත්‍රී මස්කටියර්ස් කියන කෘතිය සිංහලයටත් නැගිලා තිබුණා දඩයක්කරුවන් තිදෙනා යන නමින් ඒ කෘතියත් ඔබ කියවලා ඇති. ඉතින් ලෝකයේ වැඩියෙන්ම කතා නොකරන දෙයකුත් ඇත්තටම තියෙනවා මේ ඇලෙක්සැන්ඩර් ඩූමාගේ මේ ජනප්‍රියත්වයට පත් වුණු කෘති දෙක තුළ, ත්‍රී මස්කටියර්ස් සහ කවුන්ට් ඔෆ් මොන්ටේ ක්‍රිස්ටෝ කියන කෘති දෙකම. ඔහු තනියම නෙමෙයි මේ කෘති දෙක කරලා තියෙන්නේ, තවත් ලේඛකයෙකුත් හවුල් කරගෙන. ඔබ නොදත්ත ඒ පාර්ශ්වය පිළිබඳවත් අද මේ සාකච්ඡාවේදී කතා බහ කරනවා. ඉතින් අපි මූලික කරගන්නේ හැබැයි කවුන්ට් ඔෆ් මොන්ටේ ක්‍රිස්ටෝ, එමත් නැත්නම් මොන්ටේ ක්‍රිස්ටෝ සිටුවරයා කියන කෘතිය. මේක පරිවර්තනය වෙනවා සිංහලයටත්, පොත් 6ක් වශයෙන් KG කරුණාතිලක ලේඛකයාණන් අතින්. දිනේ අපි මුලින්ම අවධානයට ලක් කරමු බොහෝ දෙනෙක් කර නොදන්න පාර්ශවය. මොන්තේ ක්‍රිස්ටෝ සිටුවරයා කියන කෘතිය රචනා කරන්න ඇලෙක්සැන්ඩර් ඩූමාට සහාය වුණු ලේඛකෙක් ඉන්නවා. කවුද ඔහු? තුලින් මොන වගේ දායකත්වයක්ද ලැබුණේ මේ කෘතියට?
උදේ ෘක්ෂි, ඔහු එවකට ප්‍රංශයේ හිටපු තවත් හොඳ ලේඛකයෙක් ඔගස්ට් මාකි කියලා. ඩූමා සහ මාකි දෙදෙනා එකතු වෙලා මේ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන තමයි මේ කතාව ගොඩනගන්නේ. මාකි ඩූමා ගැන ලියන පොතක ඔහු සඳහන් කරනවා ඔවුන්ගේ මේ පොත නිර්මාණය කරද්දී ගත් වෙහෙස දෙන්නම එකතු වෙලා. ඒව ඇත්තටම මේ බොහෝ දුරට කතා වෙන්නේ නැහැ, මොකද ප්‍රධාන කතෘවරයා ඇලෙක්සැන්ඩර් ඩූමා නිසා.
හොඳයි, දැන් අපි එහෙමනම් මේ කතා පසුබිම පිළිබඳවත් ටිකක් අවධානයට ලක් කරමු. කතාව ටිකක් මතක් කළම ඉදිරි පීවර තැබීම වඩාත් උචිතයි. අපි ඔබ අරගෙන යනවා 1800 ගණන්වලට. 1800 ගණන්වල ඔහු මූලික කරගත්ත මේ කතා පසුබිම අපිට කොහොමද පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ දෙන්නේ?
ඔව්, එඩ්මන් දාන්තේ තමයි කතානායකයා. මේ කතාව මම කෙටියෙන් කියනම්, මොකද කියවලා නැති අය ඉන්නවනම් ආසවෙයි එක කියවලාම කතාව දැනගන්න. දාන්තේට සිරගත වෙන්න සිද්ධ වෙනවා මේ වසර 14ක සිර දඬුවමකට මේ භාජනය වෙන්න සිද්ධ වෙනවා. ඔහුගේ හිතවතුන්යයි ඔහු සැලකු කිහිප දෙනෙක් විසින් කරන ලද කුමන්ත්‍රණයක් නිසා ඔහුගේ ජීවිතයේ උත්කර්ෂවත්ම අවස්ථාවකදී, ඒ කියන්නේ ඔහු විවාහපත් වෙන්න සූදානම් වෙමින් ඉන්න අවස්ථාවක්, ඔහුගේ රැකියාවේ සමෘද්ධිමත්ම කාලවකවානුවක් ගෙවමින් ඉන්න අවස්ථාවකදී තමයි මේ දේ සිද්ධ වෙන්නේ. සිරකුටිය තුළදී ඔහු අත්විඳින වේදනාවල් සහ ඔහු වෙත කරුණාව දක්වන මිනිසුන් ගැන ඔහු හැම තිස්සෙම හිතනවා. ඊට පස්සේ මොහු ඉතා සූක්ෂමව පලි ගැනීම දියත් කරනවා. සිර කුටියෙන් පලා ගිහිල්ලා ඔහුගේ වාසනාවට ඔහුට ඉතාමත්ම විශාල ධනස්කන්ධයකට උරුමකම් කියන්නලා හම්බ වෙනවා. මං හිතනවා පොත කියවන්න ඒ කොහොමද එහෙම වෙන්නේ කියලා දැනගන්න. ඊට පස්සේ ඔහු ඇත්තටම සිටුවරයෙක් හැටියට තමයි සමාජයට එන්නේ. ඒ ඇවිල්ලා ඔහු ජීවිතයේ අරමුණු දෙකක් මුදුන් පමුණවා ගැනීමට උත්සාහ දරනවා. එක තමයි ඔහුගේ මහලු පියාට සැලකීම සහ ඔහුට කරුණාව දැක්වූ අයට සැලකීම. අනිත් කාරණාව තමයි ඔහුට රිද වූ සියලු දෙනාගෙන් පිළිගැනීම.
ඔව්, දැන් අපි දන්නවා මේ ඔබ අර කලින් සඳහන් කරපු ආකාරයට එඩ්මන් ඩාන්ටේට සිරගත වෙන්න සිදුවන්නේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදිහට. එහිදී මූලික වෙන්නේ ඔහු මේ එකල හිටපු කාලයක් පාලන බලයෙන් පහ කළ, නැවතත් පාලන බලයට පත් වුණු නැපෝලියන් බොනපාට් කියන පාලකයාට සහයෝගී දැක්වීම කියන කාරණාව මූලික කරගෙන. දැන් එතකොට ඒ කාලේ තිබිච්ච සිටුවර සමාජය, එතකොට දේශපාලනය, දේශපාලන කුමන්ත්‍රණ, බෙදුම්වාදී ක්‍රියාකාරකම්, මේ හැම එකක්ම මේ කතාවෙත් ඇතුළත් වෙනවා. මේ ප්‍රේමය, වෛරය, ද්වේෂය, පළිගැනීම, මේ හැම එකක් අතර තුරදීම. එතකොට කතානායකයා කොයිතරම් සාර්ථක වෙලා තියෙනවද 1800 ගණන්වල තිබුණු ප්‍රංශ ජන සමාජය හරහා ලෝක දේශපාලන තත්ත්වය, යුරෝපයේ තිබුණු දේශපාලන තත්ත්වය පිළිබිඹු කරන මේ කෘතිය හරහා?
ඔවුදී ෘක්ෂි, මෙතෙන්දී මේ කියන්න ඕනේ මේ කතාව පාදක වෙන්නේ 1815 1839 කාලවකවානුවට. ඒ කාලේ තමයි මේ ලෝකේ අපි අහලා තියෙනවා මේ ග්‍රේට් ඩිප්‍රෙෂන් කියන එක, මහා අවපාතය ඇති වෙච්ච කාලේ. මුළු ලෝකෙම ගත්තොත් විශේෂයෙන් යුරෝපය මේ ආර්ථික සහ දේශපාලනික වශයෙන් අතිවිශාල කැළඹීමකට පත් වුණ යුගයක්. ප්‍රංශයත් විශාල වශයෙන් දේශපාලනික සහ ආර්ථික කැළඹීම් වලට භාජනය වෙමින් තිබුණා. ප්‍රභූවරුන් තම පාලනය පාලන බලය මෙහෙයුවේ. නැපෝලියන් බොනපාට් ඒ වන විට ප්‍රංශයෙන් පිටුවහල් වී ජීවත් වුණා. නමුත් ඔහු ප්‍රංශයට ආවා නැවත ඇවිල්ලා ඔහුගේ බලය පතුරුවමින් හිටපු කාලයක්. මේ කාලයේ මොනතරම් ව්‍යාකූල කාලයක්ද කිව්වොත් මිනිස්සුන්ට තේරුණේ නැහැ, තේරිලා තිබුණේ නැහැ කවුද රට පාලනය කරන්නේ කියලා. නැපෝලියන්ද එහෙම නැත්නම් ලුයි රජතුමාද කියන එක ඔවුන්ට පැහැදිලි කරගන්න බැරි තරමට පාලන තන්ත්‍රය අවුල් වෙලා තිබුණා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඔවුන් දෙපිළ බෙදිලා එකිනෙකාව මරා ගන්න තත්වයක තමයි ප්‍රංශ සමාජයේ වෙදි තිබුණේ. ඉතින් ඒක තමයි ඇත්තටම මේ කතාවේ ප්‍රධාන සිද්ධි හැටියට අරගෙන එඩ්මන් දාන්තේව සිරගත කරන්නේ. කියන්නේ ඔහුට ඊර්ෂ්‍යා කරපු මේ ඔහුගේම අහල පහල හිටපු හිතවතුන් සහ ඔහුගේ පෙම්වතියව විවාහ කර ගැනීමේ උවමනාවෙන් පසු තවත් ඊර්ෂ්‍යාවන්ත වූ මනුෂ්‍යෙක් ඔහුට විරුද්ධව ගොතන කතාව තමයි ඔහු එඩ්මන් දාන්තේ මේ නැපෝලියන්ගේ ඔත්තුකරුවෙක් කියන එක. ඉතින් ඒ හේතුව නිසා තමයි ඔහු වසර 14කට හිරේට දාන්නේ. මෙහෙම අවුල් ව්‍යවුල් වෙච්ච සමාජයක් තියෙද්දි මෙහෙම එකිනෙකා මරා ගන්න තත්ත්වයක් තියෙද්දි ඇත්තටම මේ ඇලෙක්සැන්ඩර් ඩූමා මේ වගේ කතාවක් මේ ගොඩනගපු එක ඇත්තටම මේ මිනිස්සුන්ගේ ප්‍රබල මානුෂික හැඟීම් වලට අඬගහන කතා කරන නවකතාවක් බවට පත් වෙලා තියෙනවා.
ඔව්, අපි දැන් ඒ ඇලෙක්සැන්ඩර් ඩූමා පෙන්වන්න හදපු දේශපාලනික වියවුල කොයිතරම් ජන ජීවිතයට, ජන සමාජයට, රටක ඉදිරි ගමනට බලපානවද කියන කාරණාව ඒ යුගවලදී බිහිවුණු කෘති හරහා අපිට විනිවිද දකින්න පුළුවන්. දැන් මේ කොයි ආකාරයෙන් බැලුවත් ඒ කාලේ තිබුණු ලෝක දේශපාලනය අඩුවැඩි වශයෙන් ලංකාවෙත් තිබුණා. යටත් විජිත පාලන යුගයෙන් මිදෙනවා. ඊට පස්සේ ප්‍රභූ සිංහල පැලැන්තිය, දමිළ ප්‍රභූ පැලැන්තිය එනවා පාලන තන්ත්‍රයට. එතකොට සුද්දාගෙන් මිදුණු රට ශ්‍රී ලාංකීයකරණය කරන්න උත්සාහ දරනවා. එතනදී ඇති වෙන දේශපාලනික වේවුල්. ඊට පස්සේ බහුතර සිංහල දේශපාලන පාලන තන්ත්‍රය යටතේ සිදුවන විශාල වෙනස්කම්, කාන්තා පාලනය, ඊට පස්සේ විවෘත ආර්ථිකය යටතේ බිහිවන ජනාධිපතිවරු, විධායක ජනාධිපති ක්‍රමය, ඒ යටතේත් වසර ගණනාවක් අපි මුහුණ පාපු විශාල දේශපාලන ඉතිහාසයක් ලංකාවෙත් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම දේශපාලන කුමන්ත්‍රණ, පවතින දේශපාලන තන්ත්‍රයට සහයෝගී දැක්වීම නිසා පුද්ගලීන්ට සිරබත් කන්නට සිදුවන ඒ අත්දැකීම්, එතකොට දේශපාලන කුමන්ත්‍රණ හරහා පීඩාවට පත්තුණු සමාජයේ පන්තිය, මේ දේවල් සර්වකාලීනයි. අපි එහෙම බැලුවොත් එහෙම මේ සිටුවර මොන්ත ක්‍රිස්තෝ කෘතිය අපි දේශපාලන පැත්තෙන් ගත්තොත් අපේ පාඨකයාට කොයි වගේ රසයක්ද ලබා දෙන්නේ ඒ සර්වකාලීන බවත් එක්ක?
ඇත්තටම මම හිතන්නේ මේ දිලෘක්ෂ ඔබ මේ කතාව එක තැනකට ගෙනවා මේ කියලා මට හිතෙනවා. ඇත්තටම ගත්තොත් දැන් අපේ ලංකාවේ සිද්ධ පහුගිය කාලේ සිදුවන අතුරුදහන් වීම සහ විවිධාකාර වූ දේශපාලන කුමන්ත්‍රණ මිනිස්සු දන්නවා, නමුත් මිනිස්සු කතා කරන්නේ නැහැ. ඒ වගේ කුමන්ත්‍රණ හැසිර වෙන ආකාරය දිහා දැක්කම ඊළඟ මොහොතේ මට මොකක් වෙයිද කියන බය නිසා ගොඩක් වෙලාවට පුද්ගලයන් ඒව ගැන කතා කරන්නේ නැහැ. දැන් මේ කතාව ඇත්තටම මිනිස්සුන්ට දැනෙනවා වැඩි. දැන් අපි අපේ රටේ වගේ තියෙන සමාජ දේශපාලන ආර්ථික පරිසරයක් ඇතුළේ ඉන්න පාඨකයෙක්ට මේ කතාව දැනෙනවා හරි වැඩි. මොකද මේ කතාවේ මේ පලිගැනීම සිදුවෙන්නේ අතිශයින් සූක්ෂම විදිහට. ඒ කියන්නේ එඩ්මන් දාන්තේ ඉන්නේ නිකන් මම කිසිම දෙයක් කරේ නැහැ, මේ දැන් මේ මට අවශ්‍ය දේවල් ඉබේ සිද්ධ වෙනවා වගේ. ඒ කියන්නේ අතිශයින් සූක්ෂමයි, කාටවත් ඒක කොහෙන්වත් තේරෙන්නේ නැහැ. නමුත් වැරදිකරුවන් එකිනෙකා මැරෙද්දී ඒගොල්ලන්ට තේරෙනවා මේක පිටිපස්සේ ඉන්නේ මේ දාන්තේ තමයි කියන. නමුත් කාටවත් කිසිම විදිහකට ඔප්පු කරගන්න බෑ මේ දේවල් කරන්නේ ඔහුයි කියලා. හැබැයි ඒ වගේම තව දෙයක් මෙතන මේ කතාව ඇතුලේ අපිට දෙන තව පණිවිඩයක් තියෙනවා. ඒ පණිවිඩය තමයි මොනතරම් සූක්ෂම පරිගැනීමක් වුණත් අවසානය විඳවීමක් මිසක් ජයග්‍රහණයක විඳීමක් නෙමෙයි. මේ ඒක පැහැදිලිව හැම අවස්ථාවකදීම මේ එඩ්මන් දාන්තේ පරිගන්න හැම අවස්ථාවකදීම ඔහු ප්‍රේමය නිසා විඳවනවා. ඔහුට පරිගැනීමේ සතුටක් නැහැ. ඔහු පරිගැනීමේ වේදනාව තමයි විඳින්නේ. අන්තිමේට ඔහු තනිකරම මේ හිස් බවකට මුහුණ දෙන්නේ සහ මේ අසරණ බවකට මුහුණ දෙනවා. ඒ තුල මේ ඇලෙක්සැන්ඩර් ඩූමා මිනිස්සුන්ට කියන පණිවිඩය තමයි මෙච්චර විඳවලා මහන්සි වෙලා මේ ප්ලෑන් කරලා දෙන වදේ තව කෙනෙක්ට මට සතුටක් ගේනවද කියන ප්‍රශ්නය කැන ඔහු ප්‍රද කෙලින්ම අහන්නේ නැති වුණත් මිනිසුන්ගෙන් අහන ප්‍රශ්නය සහ මිනිසුන්ට දෙන පණිවිඩය එකයි. ඒක නිසා වෙන්න ඇති මට හිතෙන්නේ මේ එදා වගේම අදටත් මේ කතාව මේ අපිට මේ ඇබ්සෝබ් වෙන්නේ අපිට මේ උරාගන්නේ මේ කතා මේ කතාව තුළට අපිත් අප තුළට කතාවත් ඇතුල් වෙන්නේ මේ හේතුව නිසා වෙන්න ඇති. මම හිතන්නේ යුග ගානක් ඉස්සරහට ගියත් මේ කතාවේ තියෙන ඒ වටිනාකම එහෙමම තියෙයි.
ඔව් අර ඔබ සඳහන් කරපු කාරණාවේ මේ කතාවේ හරි ලස්සනට විග්‍රහ කරනවා. එඩ්මන් ඩාන්ටේගේ පෙම්වතිය තමයි ඔහු කසාද බඳින්න ඉන්නකොට තමයි ඒ පෙම්වතිය ගැන හිතක් පහළ කරගත්ත යම්කිසි පුද්ගලයෙක් බොරු සාක්ෂි ලබා දීම නිසා ඔහුට ස්ථිරගතවන්න සිදුවන්නේ. නමුත් ඒ පුද්ගලයාම තමයි ඔහුගේ පෙම්වතිය විවාහ කරගන්නේ. අවසානයේ සියලු දෙනාගෙන්ම පලි අරගෙන පෙම්වතිය ගාවට ආවහම පෙම්වතිය පිළිගන්නේ නැහැ ඔහුව. පෙම්වතියත් තමන්ගේ දරුවා වෙනුවෙන් කැප වෙනවා. දරුවත් එඩ්මන් ඩාන්ටේගේ බව දැන දැනත් එඩ්මන් ඩාන්ටේට තමන්ගේ දරුවා පවා තමන් වත ඇරලැනේක බලාගෙන ඉන්න සිදුවෙන බොහොම උපේක්ෂා සහගතව. ඇත්තටම දැන් මේ වගේ කතා මේ සිංහලයට පරිවර්තනය කිරීමේදී දේශපාලනික ස්වරූපය, එතකොට ආදරය, ප්‍රේමය, මනුෂ්‍ය හැඟීම් මේ හැම එකක්ම අපිට මේ ස්පර්ශ කරන්න සිද්ධ වෙනවා මේ ලාංකීය පාඨකයන්ට මේක ලබා දීමේදී. මේක යුරෝපීය කතාවක්. දැන් එතකොට පරිවර්තකයා KG කරුණාතිලක මහතා කොයි වගේ තැනකද ඉන්නේ? කොච්චර සාර්ථකත්වයක් ලැබලා තියෙනවද?
KG කරුණාතිලක මහතාට අපි ගරු කරන්න ඕනේ මේ පොතේ තියෙන කිසිම දෙයක් අඩු නැතුව මේ අපේ ශ්‍රී ලාංකික පාඨකීන්ට සිංහලෙන් කියවන්න අවස්ථාව ලබා දුන්නට. පොත් 6කින් මේක එන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් මේක සංක්ෂිප්ත නැහැ, අසංක්ෂිප්තයි. සම්පූර්ණයෙන්ම මේ ඇලෙක්සැන්ඩර් ඩූමාගේ නිර්මාණය එහෙමම අපිට කියවන්න අවස්ථාව අරන් දීලා තියෙනවා. මෙහිදී ඔහු උපක්‍රමයක් හැටියට පාවිච්චි කරලා තියෙනවා සමහර අවස්ථාවල සිංහල නම්. දැන් දංගොල්ල පුරනන්ද වගේ නම් පාවිච්චි කරලා තියෙනවා. මගේ පුද්ගලික හැඟීම ඔහු එහෙම නොකළා නම්, මොකද අපි දන්නවා කතාව යන්නේ ප්‍රංශය කියලා, මොකද අනික් නම් ඒ විදිහටම පාවිච්චි කරලා තියෙනවා ගොඩක් නම් සහ තැන්. ඉතින් එතකොට මේ මට හිතෙනවා මේ වගේ නම් දෙකක් දැම්මයි කියලා මේ අර අපිට ඒ ප්‍රංශ සංස්කෘතිය සහ ඒ පසුබිම ගැන අපිට දැනෙන දේ, අපි මවා ගන්න දේ වෙනස් වෙන්නේ නැහැ මේ නම් දෙක මේ නොදැම්මයි කියලා. පරිවර්තකයා හිතන්න ඇති මේක අපේ සමාජයට සමීප කරන්න නම් අපි මෙහෙම කැලලක් දැම්මොත් හොඳයි වගේ එකක්. නමුත් එකක් කියන්න ඕනේ, අපිට මේ මේක රස විඳීමට ලොකු බාධාවක් වෙලා නැහැ එහෙම නම් ගම් පාවිච්චි කරයි කියලා. නමුත් එහෙම නොකරා නම් මේ සිංහල නම් නොදා හිටියා නම් හොඳයි කියලා තමයි මගේ පුද්ගලික හැඟීම. නමුත් එහෙම දැම්මයි කියලා කතා රසයට කිසි හානියක් වෙලා නැහැ කියලා තමයි හිතෙන්නේ.
හොඳයි, එහෙමනම් අපි විශ්වාස කරනවා අපි මෙවර අවධානයට ලක් කරපු ප්‍රංශ නවකතාව ඇලෙක්සැන්ඩර් ඩූමා ලේඛකයා විසින් රචිත මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා, KG කරුණාතිලක මහතා අතින් මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා යන නමින්ම සිංහලයට පරිවර්තනය වුණා. ඔබ මේවායේ මුල් කෘති, ඒ වගේම සිංහල කෘතිය, රූපවාහිනී කතාමාලා, චිත්‍රපට නරඹලා ඇති. ඒ නිසා අද මේ අපි කතා බහ කරපු ප්‍රංශයේ තිබුණේ දේශපාලනික විපර්යාස විප්ලව හරහා මේ වගේ සාහිත්‍ය කෘති තුලින් අපිට අරගෙන එන විදේශීයව තියෙන ඒ සමාජීය දේශපාලනික සහ සාහිත්‍ය රසය කොයි වගේද කියන අරුතත්වයට වැටෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. විශ්ව සාහිත්‍ය සිංහල පියසටහන් තුලින් අපි නැවතත් හමුවන්නේ තවත් මාසයකින් අනතුරුව. එතෙක් ඔබට පුළුවන් අද සිදු කරපු මේ සාකච්ඡාවට සවන් දෙන්න අපගේ වෙබ් අඩවියට ගිහිල්ලා www.sbs.com.au/sinhalese අපගේ වෙබ් අඩවිය. වෙබ් අඩවියට ගිහම මාසික විශේෂාංග සඳහාම වෙනමම තීරුවක් තියෙනවා මුල් පිටුවේ මදක් පහළට යන්න. ඔබට ඕනෑම අවස්ථාවකදී මේ මාසික විශේෂාංග නැවත වතාවක් රසවිඳින්නට පුළුවන්. අපේ විශේෂ ස්තුතිය පළ වෙනවා හැමදාම වගේ විශ්ව සාහිත්‍ය සිංහල පියසටහන් අපේ විශේෂාංගයට සම්බන්ධ වන මෙල්බන් වාසී ලේඛිකා දිරිණීරිය වලට. බොහොම ස්තුතියි ඔබේ සහභාගීත්වයට.
බොහොම ස්තුතියි දිරික්ෂේ.
විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් සොයා යන සාහිත්‍යමය චාරිකාව සෑම දෙමසකටම වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල ගුවන් විදුලියෙන්. මීට පෙර විකාශය වූ විශ්ව සාහිත්‍යයෙන් වැඩසටහන් වලට සමන් දෙන්නට පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට sbs.com.au/sinhalese
sbs.com.au